අද අපි කතා කරමු යටත් විජිත පාලන සමය තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික ක්ෂේත්‍රය තුළ සිදුවෙච්ච පරිවර්තන. මේක පුළුල් ලෙස සාකච්ඡා කළ යුතු මාතෘකාවක් දරුවනි. ඔබ දන්නවා යටත් විජිත පාලන සමය කියන්නේ පරිවර්තනීය යුගයක්. පැවති සමාජ ආර්ථික රටාව යටත් විජිත පාලන සමයේදී සම්පූර්ණයෙන්ම වෙනසකට ලක්වෙච්ච බව අපි දන්නවා. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී ආර්ථික ක්ෂේත්‍රය තුළ පුළුල් පරිවර්තන රැසක් සිදුවෙනවා දරුවනි. පුළුල් පරිවර්තන රැසක් සිදුවෙනවා. අපි දකිනවා ඉංග්‍රීසීන්ට බ්‍රිතාන්‍යන්ට ඕන වුණේ බ්‍රිතාන්‍යන්ට ඕන වුණේ ලාභ ලැබිය හැකි ආර්ථිකයක් ලංකාව තුළ ගොඩනගන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ මූලික පරමාර්ථය. ආර්ථික ප්‍රතිලාභ අත්වන ආකාරයේ ආර්ථික පසුබිමක් ලංකාව තුළ ඇති කරන්න තමයි බ්‍රිතාන්‍යන්ට අවශ්‍ය වුණේ. බ්‍රිතාන්‍යන්ට අවශ්‍ය වුණේ වැඩි වැඩියෙන් ආර්ථික ප්‍රතිලාභ අත්කර ගත හැකි පසුබිමක් ලංකාව තුළ ගොඩනගන්න. විශේෂයෙන්ම පෞද්ගලික ව්‍යවසායකයන්ට ධනය ආයෝජනය කරලා ව්‍යාපාර ගොඩනගන්න පුළුවන් පසුබිමක් ලංකාව තුළ ගොඩනගලා ආර්ථික ප්‍රතිලාභ අත්කරගන්න තමයි බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය වුණේ. එනිසා ඒගොල්ලෝ ඉලක්ක කරගත්තා ප්‍රතිලාභය කියන එක. ඒගොල්ලෝ මූලිකවම උත්සාහ කළේ ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැකි පසුබිමක් ලංකාව තුළ ගොඩනගන්න. එතකොට අපි බලමු බ්‍රිතාන්‍යයන් යටත් විජිත පාලන සමය තුළදී ලංකාවේ ආර්ථික ක්ෂේත්‍රය තුළ කොයි වගේ පරිවර්තනයන්ද වෙනස්කම්ද සිදු කළේ කියලා. ඔබ දන්නවා මේ වෙනකොට ලංකාවේ තිබ්බේ සාම්ප්‍රදායික යැපුම් කෘෂිකර්මාන්තය. බ්‍රිතාන්‍යයන් ලංකාවට එනකොට ලංකාවේ තිබ්බේ සාම්ප්‍රදායික යැපුම් කෘෂිකර්මාන්තය. ඒ කියන්නේ දරුවනේ වී වගාව කේන්ද්‍ර කරගත්ත සාම්ප්‍රදායික යැපුම් කෘෂිකර්මාන්තයක් තමයි ලංකාවේ තිබ්බේ. වී වගා කළේ පරිභෝජනය සඳහා විතරයි ආර්ථික ලාභ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තොරව. ඒකට තමයි අපි කියන්නේ යැපුම් කෘෂිකර්මාන්තය කියලා. වගා කටයුතු කළේ පරිභෝජනය සඳහා විතරයි, වෙළඳාම අරමුණු කරගෙන නෙවෙයි. ඒකට අපි කියනවා සාම්ප්‍රදායික යැපුම් කෘෂිකර්මාන්තය කියලා. එහෙමනම් ශ්‍රී ලංකාවේ තිබ්බේ වී වගාව කේන්ද්‍ර කරගත්ත සාම්ප්‍රදායික යැපුම් කෘෂිකර්මාන්තය. ඒක ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක්. වී වගාව කේන්ද්‍ර කරගත්ත ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක් තමයි ලංකාවේ තිබ්බේ. නමුත් අපි දකිනවා බ්‍රිතාන්‍යයටත් විජිත පාලන සමය තුළදී දරුවනේ මේ ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය බිඳ වැටෙනවා. වී වගාව කේන්ද්‍ර කරගත්ත ඒ සාම්ප්‍රදායික යැපුම් කෘෂිකර්මාන්තය බිඳ වැටීමකට ලක් වෙනවා යටත් විජිත පාලන සමය තුළදී. වී වගාවට තිබ්බ තැන, වී වගාවට දැක්වූ රාජ්‍ය අනුග්‍රහය යටත් විජිත පාලන සමය තුළදී නැති වෙලා යනවා. ඒ කරලා වතු වගාව ව්‍යාප්ත වෙනවා. ප්‍රතිලාභ ලැබිය හැකි, ලාභ ලැබිය හැකි වතු වගාව ව්‍යාප්ත වෙනවා. අපි ඕකට කියනවා ව්‍යාපාරික වතු කුෂිකර්මාන්තය ලංකාවේ ව්‍යාප්ත වෙනවා. ව්‍යාපාරික වතු කුෂිකර්මාන්තය ව්‍යාප්ත වීමත් සමගම සාම්ප්‍රදායික යැපුම් කුෂිකර්මාන්තය යම් බිඳවැටීමකට ලක් වෙනවා. කෝපි, තේ, රබර්, පොල් වගේ වැවිලි භෝග බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වලා දීලා ලංකාවේ ව්‍යාප්ත කරනවා. ඔබ දන්නවා මේ වෙනකොට ලෝක වෙළඳපොළේ කෝපි වලට, තේ වලට, රබර් වලට ලොකු ඉල්ලුමක් තිබ්බා. එව්ව වගා කිරීමෙන් ලොකු ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගන්න බ්‍රිතාන්‍යයන්ට පුළුවන්කම තිබ්බා. ඒ නිසා බ්‍රිතාන්‍යයන් මොකද කරේ? බ්‍රිතාන්‍යයන් මොකද කරේ? තේ, රබර්, කෝපි, පොල් වගේ වැවිලි භෝග ලංකාවේ වගා කරා. එතකොට අර මෙතෙක්කල් ලංකාවේ මුල් බැසගෙන තිබ්බ වී වගාව කේන්ද්‍ර කරගත්ත සාම්ප්‍රදායික යැපුම් කෘෂිකර්මාන්තයේ බිඳ වැටිලා කෝපි, තේ, රබර්, පොල් ආදී වැවිලි භෝග මුල් කරගත්ත ව්‍යාපාරික වතු කෘෂිකර්මාන්තය ලංකාවේ ව්‍යාප්ත වුණා. ස්වයංපෝෂිත ආර්ථික රටාව බිඳ වැටිලා ආනයන අපනයන ආර්ථික ක්‍රමයක් ලංකාවේ ඇති වෙනවා. පිටරටින් බඩු මෙහෙට ගේන්න පටන් ගන්නවා. මෙහි නිෂ්පාදනය කරන වැවිලි භෝග පිටරටට යවන්න පටන් ගන්නවා. ආනයන අපනයන ආර්ථිකයක් බ්‍රිතාන්‍ය යටත්විත පාලන සමය තුළදී ගොඩනැගෙනවා. ඕක තමයි යටත්විත පාලන සමය තුළ ආර්ථිකයේ සිදුවෙච්ච ව්‍යුහාත්මක හා ගුණාත්මක වෙනස, ප්‍රධානම වෙනස. මෙතෙක්කල් ලංකාවේ පැවති වී වගාව කේන්ද්‍ර කරගත්තා වූ ඒ ස්වයංපෝෂිත යැපුම් කෘෂිකර්මාන්තයේ බිඳ වැටිලා කෝපි, තේ, පොල්, රබර් වගේ වැවිලි භෝග මුල් කරගත් ආනයන අපනයන ආර්ථික ක්‍රමයක් ලංකාවේ ගොඩනැගෙන බ්‍රිතාන්‍ය යටත්විත පාලන සමයේදී ඔය වෙනස සිදු වුණා. එතකොට දරුවනේ, බ්‍රිතාන්‍ය යටත්විත පාලන සමය තුලදී ආර්ථිකය තුල ඔය වෙනස සිදු වුණා වගේම ඊළඟට ද්විත්ව ආර්ථිකයක ස්වරූපයක් බ්‍රිතාන්‍ය යටත්විත පාලන සමය තුලදී ඇති වුණා. මොකද්ද මේ ද්විත්ව ආර්ථිකයක් කියන්නේ? ද්විත්ව ආර්ථිකයක් කියන්නේ දරුවනේ, එක පැත්තකින් ව්‍යාපාරික වතු කුෂි කර්මාන්තයේ සීග්‍රෙන් දියුණුණා, අනිත් පැත්තෙන් සාම්ප්‍රදායික වීගොවිතන කේන්ද්‍ර කරගත්ත යැපුම් කුෂි කර්මාන්තයක් තිබ්බා. දැන් වතු වගාවේ ව්‍යාප්තියත් එක්කම වී වගාව සම්පූර්ණයෙන් බිඳ වැටුනේ නෑ. අර වී වගාවට තිබ්බ අනුග්‍රහය නැති වෙච්ච නිසා යම් තරමක පසුබෑමක් ඇති වුණා. නමුත් වී ගොවිතන මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයේ විදිහට පැවතියා. එතකොට මොකද වුනේ? දැන් බ්‍රිතාන්‍ය යටත්විත පාලන සමය තුලදී සාම්ප්‍රදායික යැපුම් කෘෂිකර්මාන්තයක් තිබ්බ එක පැත්තකින්, වී ගොවිතැන, හේන් ගොවිතැන මුල් කරගත්ත සාම්ප්‍රදායික යැපුම් කෘෂිකර්මාන්තයක් තිබ්බා. ඒත් එක්කම තේ, පොල්, රබර්, කෝපි වගේ වතු කෘෂිකර්මාන්තයක් තිබ්බා. ව්‍යාපාරික වතු කුෂිකර්මාන්තයක් තිබ්බා. මේ ආකාරයට ව්‍යාපාරික වතු කුෂිකර්මාන්තයක්, වී වගාව කේන්ද්‍ර කරගත්ත සාම්ප්‍රදායික යැපුම් කුෂිකර්මාන්තයක් කියන මෙන්න මේ ආකාර දෙකම ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී තිබ්බා. අපි ඔකට කියනවා ආර්ථිකයේ ද්විත්ව ස්වරූපයක් තිබ්බා කියලා. ආර්ථිකයේ ද්විත්ව ස්වරූපයක් බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ලංකාව තුල ඇති වුණා. එක පැත්තකින් වී වගාව කේන්ද්‍ර කරගත්ත සාම්ප්‍රදායික යැපුම් කුෂිකර්මාන්තයකුත් ක්‍රියාත්මක වුණා. අනිත් පැත්තෙන් තේ, කෝපි, පොල්, රබර් කේන්ද්‍ර කරගත්ත ව්‍යාපාරික වතු කුෂිකර්මාන්තයකුත් ලංකාවේ ක්‍රියාත්මක වුණා. ආර්ථිකයේ මේ ආකාරයට ස්වරූප දෙකක් බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ක්‍රියාත්මක වුණා. එනිසා අපි කියනවා ද්විත්ව ස්වරූපයක් තිබ්බ දරුවනේ ආර්ථිකයේ. මේක බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ලංකාවේ ආර්ථිකය තුළ සිදුවෙච්ච කැපී පෙනෙන වෙනසක්. තවත් ද්විත්ව ස්වරූපයක් ආර්ථිකය තුළ දක්නට ලැබීම. දැන් ඔබ දන්නවා ආර්ථිකයේ ද්විත්ව ස්වරූපය මොකක්ද කියන එක පිළිබඳව. ඒ වගේම දරුවනේ, මේ වෙනකොට ලංකාවේ තිබ්බේ සාම්ප්‍රදායික ඉඩම් භුක්ති ක්‍රමය. සාම්ප්‍රදායික ඉඩම් භුක්ති ක්‍රමය, මේ සාම්ප්‍රදායික ඉඩම් භුක්ති ක්‍රමය යටතේ විදේශිකයන්ටවත් පෞද්ගලික ව්‍යාපාරිකයන්ටවත් ලංකාවේ ඉඩම් මිලදී ගන්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. සාම්ප්‍රදායික පාරම්පරික ඉඩම් භුක්ති ක්‍රමය නිසා පෞද්ගලික ව්‍යාපාරිකයන්ටවත් විදේශිකයන්ටවත් ඉඩම් මිලදී ගන්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. මේක ආර්ථික දියුණුවට ලොකු බාධාවක් නිසා ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් කරා. ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් කරා. ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් කරලා ස්වදේශිකයන්ට මෙන්ම විදේශිකයන්ටත්. ස්වදේශිකයන්ට මෙන්ම විදේශිකයන්ටත් තමන්ට කැමති ප්‍රමාණයක් ඉඩම් මිලදී ගැනීමට අවස්ථාව ලබා දුන්න. ඉතින් බලන්නකෝ. මෙරට පැවති සාම්ප්‍රදායික ඉඩම් භුක්ති ක්‍රමය වෙනස් කරලා ස්වදේශිකයන්ට මෙන්ම විදේශිකයන්ටත් තමන්ට කැමති විදිහට ඉඩම් මිලදී ගන්න අවස්ථාව ලබා දුන්නා. මේ අවසරයෙන් ප්‍රයෝජන ගත්ත ස්වදේශික ව්‍යාපාරිකයෝ සහ විදේශික ව්‍යාපාරිකයෝ ලංකාවේ ඉඩම් මිලදීගෙන එව වතු වගාවට යෙදෙව්වා. එව වතු වගාවට යෙදෙව්වා. ඒ වගේම සිවිල් නිලධාරීන්ටත් වතු වගාවට අවසර ලැබුණා. සිවිල් නිලධාරීන් කියන්නේ දරුවනේ රජයේ උසස් තනතුරු දරපු නිලධාරීන්ටත් ඉඩම් මිලදීගෙන වතු වගාවේ දෙන්න අවස්ථාව දුන්නා. ඉතින් බලන්න ලොකු පුළුල් වෙනසක් කරා. පුළුල් වෙනසක් කරා. ඉඩම් මිලදී ගැනීමේදී තිබ්බ සියලුම බාධක අයින් කරා. ඉතින් ස්වදේශිකයන්ටත් විදේශිකයන්ටත් ඕන තරම් ඉඩම් මිලදී ගන්න අවස්ථාව ලැබුණා බ්‍රිතාන්‍යය යටත් විදිත පාලන සමයේදී. ඉඩම් මිලදී ගත්ත විදේශිකයෝ ඒ ඉඩම් වතු වගාවට යෙදෙව්වා. ඒ නිසා වතු වගාව තුළ ශීඝ්‍ර දියුණුවක් ඇති වුණා. ලොකු වෙනසක් කරා ඉඩම් ප්‍රතිපත්තිය. ඊළඟට දරුවනේ දැන් ඔන්න ඉඩම් මිලදී ගත්තනේ. ඉඩම් මිලදී ගත. දැන් ඔන්න ස්වදේශික ව්‍යාපාරිකයන්ටත් ඉඩම් තියෙනවා. විදේශීය ව්‍යාපාරිකයන්ටත් ඉඩම් තියෙනවා. හැබැයි ඉඩම් මිලදීගත් ව්‍යාපාරිකයන්ට ඒවා වගා කරන්න අවශ්‍ය ශ්‍රමය හොයාගන්න අමාරුණා. ඒවා වගා කරන්න අවශ්‍ය ශ්‍රමය හොයාගන්න අමාරු වුණා. ඇයි ඒ? ලංකාවේ තිබ්බ වැඩව සංක්‍රමය හා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය නිසා. වැඩව සංක්‍රමය නිසා තමන්ට කැමති රැකියාවක් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. රාජකාරී ක්‍රමය නිසා හැම කෙනෙක්ම නොමිලේ සේවය කරන්න බැඳිලා හිටියා. පාරවල් හැදෙනවා වගේ. එතකොට බ්‍රිතාන්‍ය පාලකයන් දැක්කා, විශේෂයෙන්ම කෝල්බ්‍රුක් කොමිසම දැක්කා, ලංකාවේ පැවති වැඩව සංක්‍රමයත් රාජකාරී ක්‍රමයත් නිසා තමන්ට කැමති රැකියාවක් කරන්න තියෙන අයිතිය නැති වෙලා තියෙනවා. තමන්ට කැමති රැකියාවක් කරන්න තියෙන අයිතිය නැති වෙලා තියෙනවා. ඒ නිසා දරුවනේ මොකද කරේ? අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයයි. ඒ කියන්නේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියන්නේ දරුවනේ හැම වැඩිහිටියෙක්ම අවුරුද්දේ નિયમિત දින ගණනක් නොමිලේ සේවා සපයන්න ඕනේ. රාජකාරී ක්‍රමය. ඉතින් ඒ රාජකාරී ක්‍රමය නිසා තමන්ට කැමති රැකියාවක් කරන්න අවස්ථාව තිබ්බේ නැහැ. වැඩව සංක්‍රමය නිසාත් තමන්ට කැමති රැකියාවක් කරන්න බෑ. පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙලා එන රැකියාව තමයි කරන්න ඕන. ඒ නිසා මොකද කරේ? බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී මේ වැඩව සංක්‍රමයයි රාජකාරී ක්‍රමයයි අහෝසි කරා. වැඩව සංක්‍රමය අහෝසි කිරීම නිසා තමන්ට කැමති රැකියාවක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා ශ්‍රමිකයෝ වතු වගාවට යොමු වුණා. අන්න බලන්නකො, වැඩව සංක්‍රමය අහෝසි කිරීම නිසා තමන්ට කැමති රැකියාවක් කරන්න පරිසරය පසුබිම ගොඩ නැගුණා. ඒ නිසා මිනිස්සු වතු වගාව ආශ්‍රිත රැකියාවලට යොමු වුණා. අපි ඒකට කියනවා නිදහස් ශ්‍රම වෙළඳ පොලක් ලංකාවේ ගොඩ නැගුණා. නිදහස් ශ්‍රම වෙළඳ පොලක් ලංකාවේ ගොඩ නැගුණා වැඩව සංක්‍රමය අහෝසි කිරීමත් සමග. විශේෂයෙන්ම කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා මගින් වැඩව සංක්‍රමයයි රාජකාරී ක්‍රමයයි දෙකම අහෝසි කරානේ. ඒ නිසා තමන්ට කැමති රැකියාවක් කරන්න අවස්ථාව ලැබුණා. රාජකාරී ක්‍රමය අහෝසි කරපු නිසා වැටුපට වැඩ කරන ශ්‍රමිකයන් පිරිසක් බිහි වුණා. ඇයි මෙච්චර කල් නොමිලේනේ සේවයේ සැපෙව්වේ? රාජකාරී ක්‍රමය නිසා නොමිලේ සේවයේ සැපෙව්වේ. රාජකාරී ක්‍රමය අහෝසි කිරීම නිසා වැටුපට වැඩ කරන ශ්‍රමිකයන් පිරිසක් ලංකාවේ බිහි වෙනවා. ඉතින් ලොකු ආර්ථික පරිවර්තනයක්, විශාල ආර්ථික පරිවර්තනයකට ශ්‍රී ලංකාවේ සමාජයේ ගොදුරු වෙනවා බ්‍රිතාන්‍ය පාලන සමයේ තුළදී. ඇතර මේවා සමහර යහපත් ලක්ෂණ තියෙනවා මේවා. ඒ වගේම දරුවනේ කෝල්බ්‍රුක් කොමිසම මෙරට එනකොට මෙරට තිබ්බේ රාජ්‍ය වෙළඳ ඒකාධිකාරයක්. රාජ්‍ය වෙළඳ ඒකාධිකාරයක්. රාජ්‍ය වෙළඳ ඒකාධිකාරයේ විශේෂ ලක්ෂණය තමයි කුරුඳු හා ලුණු. ඒ කාලේ වැඩිම ආදායම් ඉප වූ වෙළඳ ද්‍රව්‍ය කුරුඳු හා ලුණු. මේ කුරුඳු හා ලුණු සම්පූර්ණ කුරුඳු හා ලුණු වෙළඳාමේ සම්පූර්ණ බලය තිබ්බේ රාජ්‍යංශයේ සතුව. රාජ්‍යංශයේ සතුව. ඉතින් මේ රාජ්‍ය ව්‍යවසායකත්වය කියලා අපි ඒකට කියනවා. ලුණු හා කුරුඳු වෙළඳාමේ සම්පූර්ණ බලය තිබ්බේ රාජ්‍යංශයට. අපි ඒකට කියනවා රාජ්‍ය ව්‍යවසායකත්වය කියලා. රාජ්‍යංශය තමයි කුරුඳු වෙළඳාමටත් ලුණු වෙළඳාමටත් මුදල් යෙදුවේ, ඒ ව්‍යාපාර කටයුතු කරේ. රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය. ඉතින් බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී මේ රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය අහෝසි වෙලා පෞද්ගලික අංශයටත් ආර්ථික කටයුතු වල නිරත වෙන්න අවස්ථාව ලැබෙනවා. පෞද්ගලික අංශයටත් ආර්ථික කටයුතු වල නිරත වෙන්න අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශයට ලුණු කුරුඳු ආශ්‍රිත ක්ෂේත්‍රවල නිරත වෙන්න අවස්ථාව ලැබෙනවා. අවස්ථාව ලැබෙනවා. හොඳ ආර්ථික ප්‍රතිපදාවක්. තරඟකාරී ආර්ථික ක්‍රමයක් ලංකාව තුළ ගොඩනගෙන. ඇයි? දැන් ඔන්න රාජ්‍යංශයත් ආර්ථික කටයුතු වල නිරත වෙනවා. ඊට සාපේක්ෂව පෞද්ගලික අංශයත් ආර්ථික කටයුතු වල නිරත වෙන තරඟකාරී ආර්ථික ක්‍රමයක් ලංකාව තුළ ඇති වෙනවා. වාණිජවාදී ආර්ථික ක්‍රමයකට අවශ්‍ය පසුබිම ලංකාව තුළ බිහි වෙනවා. පෞද්ගලික අංශයටත් ආර්ථික කටයුතු වල නිරත වෙන්න අවස්ථාව ලබා දීම නිසා. දැන් ඔන්න එතකොට බලන්නකෝ, මේ බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී ආර්ථික ක්ෂේත්‍රය තුළ කැපී පේන වෙනස්කම් රැසක් මේ ඔස්සේ සිදුවන බව දැන් අපිට පැහැදිලියි. දැන් එතකොට ඔන්න එහෙනම් වතු අගාව දියුණුණා. සීග්‍රේන් වතු අගාව දියුණුණා. වතු අගාව දියුණු වීමත් සමගම ව්‍යාපාරිකයන්ට මූල්‍ය කටයුතු කරගෙන යාම සඳහා බැංකුවක් පිහිටවන්න අවශ්‍ය වුණා. ඒ නිසා බැංකු පද්ධතියක්, විශේෂයෙන්ම ඉතිරි කිරීමේ බැංකුවක් පිහිටවන්නට යෝජනා වෙනවා. ඉතිරි කිරීමේ බැංකුවක්. ඉතින් මේ ඉතිරි කිරීමේ බැංකුව නිසා ව්‍යාපාරිකයන්ට අඩු පොලියට ණය ලබාගෙන ව්‍යාපාර කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම බැංකු පද්ධතියක් ගොඩනගෙන. ඒ විතරක් නෙවෙයි දරුවනේ, දැන් ඔන්න වතු වගාව ව්‍යාප්ත වීමත් සමගම මහා මාර්ග පද්ධතියක් ගොඩනැගුණා. දුම්රිය මාර්ග පද්ධතියක් ගොඩනැගුණා. බැංකු ක්‍රමයක් ආරම්භ වුණා. සන්නිවේදන ක්ෂේත්‍රය තුළ විශාල දියුණුවක් සිදු වුණා. රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශාල දියුණුවක් සිදු වුණා. විනිමය හුවමාරු ක්‍රමයන් නැති වුණා. මේ ආකාරයට ආර්ථික ක්ෂේත්‍රය තුළ විශාල ප්‍රගතියක්, පරිවර්තනයක් බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී සිදුවෙන ආකාරය අපි දැක්කා. එහෙමනම් බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී දේශපාලන ක්ෂේත්‍රය තුළ විතරක් නෙවෙයි, ආර්ථික ක්ෂේත්‍රය තුළත් පුළුල් පරිවර්තන සිදුවන ආකාරය අපි දැන් දැක්කා. එතකොට ලංකාව නව ලෝකයකට, ලංකාව බාහිර ලෝකයට විවෘත වෙනවා බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී. සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන්ට. ඉතින් දරුවනේ, සුපුරුදු පරිදි ඉරිදා දිනයේ අදත් ඔබ හමුවට ඉතිහාසය විෂය සංවර්ධන වැඩසටහන රැගෙන ඔබේ ආලින්දයට එන මම රෝෂිත කරන්නාගොඩ රංගම මහාවිද්‍යාලයේ. ඉතින් දරුවනේ, දැන් අපි දන්නවා තව ඉතා කෙටි කාල පරිච්ඡේදයකින් සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වෙනවා. දින වකවානු නිශ්චිත නැතත් දරුවනේ, මාස 6ක් 7ක් වගේ කාලයක් ඇතුළත සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ තියෙන බව අපි දැනගෙන ඉන්න ඕනේ. කොයි වෙලාවේ විභාගෙ තිබ්බත් අපි ඒ විභාගයට හොඳ සූදානමකින් ඉන්න ඕනේ දරුවනේ. මතක තියාගන්න මෙන්න මේ කාරණය හොඳට. දැන් අපි විසින්ම අධ්‍යයනය කළ යුතු කාලය එළඹෙලා තියෙන්නේ. මොකද පාසල් පටන් ගැනීම, පාසල් අධ්‍යාපනය පිළිබඳව, පාසල් ආරම්භ කිරීම පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් තියෙන තත්ත්වයක් තුළ අපි දැනගන්න ඕනේ දරුවනේ, කරපු නොකරපු සියලු පාඩම් හොඳින් පාඩම් කරගෙන තියාගන්න. මොකද විභාගය අපේ. මේක තමයි ජීවිතයේ තීරණාත්මක විභාගය. අපි යන්නේ කොතනටද කියන එක තීරණය කරන්නේ සාමාන්‍ය පෙළ විභාගෙදි දරුවනි. අපි යන ඉසව්ව, අපි යන දිශාව තීරණය කරන්නේ සාමාන්‍ය පෙළ විභාගයෙන්. ඒ නිසා දරුවනේ මේ විභාගය ඉතා තීරණාත්මකයි. මේ විභාගය සමත් වීමේ වගකීම තියෙන්නේ දරුවනේ ඔබට. ඒ නිසා කරපු නොකරපු සියලුම පාඩම් ඔබ විසින්ම අධ්‍යයනය කළ යුතු කාලය එළඹිලා තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. ඉතින් දරුවනේ අපිට ඒ වගකීම කාටවත් පවරලා නිදහස් වෙන්න බෑ. මොකද විභාගය ඔබේ නිසා. ඒ නිසා අපි උත්සාහ කරමු පුළුවන් තරම් මේ වැඩසටහන හරහා විෂය නිර්දේශය ආවරණය කරගන්නට. ඉතින් දරුවනේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අඛණ්ඩව විශාල මුදලක් වැය කරලා මේ වැඩසටහන ඔබ වෙනුවෙන් පවත්වගෙන යන්නේ මේ විභාගයේ තියෙන වැදගත්කම හොඳින්ම දන්න නිසා. අපි දන්නවා මේ වාතාවරණය හමුවේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කඳුරට ගුවන්විදුලි සේවය සමග ඒකාබද්ධ වෙලා අපේ සුවහසක් සාමාන්‍ය පෙළ හදාරන දුවදරුවන් වෙනුවෙන් මේ කරන අපරිමිත කැපකිරීමේ ප්‍රතිඵල ඔබ ලබා ගන්න ඕනේ දරුවනි. මේ කරන්නේ ඔබට. ඔබේ මතු අනාගතයේ උදෙසයි මේ වැඩසටහන පවත්වන්නේ. දරුවනි, අද කරන මේ ආයෝජනය තමයි හෙට අපේ දියුණුව කියන එක ඔබ හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් දරුවනේ, ඉතිහාසය විෂය ප්‍රවර්ධන වැඩසටහන යටතේ අද මම ඔබත් සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය පිළිබඳව. විශේෂයෙන්ම අපි ගත්තහම මීට කලිනුත් මම මේ පිළිබඳව සාකච්ඡා කරා. අද අපි ඒ පාඩම ඉතා පුළුල් ආකාරයෙන් සාකච්ඡා කරන්නට පටන් ගන්නවා දරුවනේ. බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ලංකාව තුල සිදුවෙච්ච දේශපාලන පරිවර්තන, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ශ්‍රී ලංකාව තුල සිදුවෙච්ච දේශපාලනික වෙනස්කම් මොනවාද කියන එක තමයි අද අපි පාඩමේදී සාකච්ඡා කරන්නේ. ඊට අමතරව මම බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථික ක්ෂේත්‍රය තුළ සිදුවෙච්ච වෙනස්කම් ඔබත් එක්ක සාකච්ඡා කරන්න. මේක දරුවනේ පුළුල් පාඩමක්. ඒ නිසා අපි සෑම කරුණක්ම ආවරණය වන විදිහේ සාකච්ඡාවක් අද අපි කරගෙන යමු. ඉතින් දරුවනේ, ඔබ දන්නවා බ්‍රිතාන්‍ය පාලන සමය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. බ්‍රිතාන්‍ය පාලන සමය කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලංකාව පාලනය කරපු කාලය අපි හඳුනා ගන්නවා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය කියලා. වර්ෂ වශයෙන් කියනවනම් දරුවනේ 1815 සිට 1948 දක්වා වූ ඒ කාල පරිච්ඡේදය තමයි අපි හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන සමය කියලා.